අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන රුහුණු ගුරු ගෙදර වැඩසටහනේ 10 ශ්‍රේණියට නියමිත විද්‍යා පාඩම්ම අද දවසේ ඉදිරිපත් කරන මාර පුහුල්වැල්ල මහාවිද්‍යාලයේ චමින්දලාල් ගුරුතුමා. ආදරණීය දුවේ පුතේ, අද අප සූදානම් වන්නේ 10 වසර ජීවයේ රසායනික පදනම පාඩමේ ඔබ හඳුනාගත් ජෛවාණු අතුරින් නියුක්ලික් අම්මය නම් ජෛවාණුව පිළිබඳ සාකච්ඡා කිරීමටයි. ඔබ මේ වන විට ජීවයේ රසායනික පදනම පාඩමේ කාබනික සංයෝග, ඒ වගේම අකාබනික සංයෝග පිළිබඳ හඳුනාගෙන තියෙනවා. එහි ඇති කාබනික සංයෝග ප්‍රධාන හතර අපි ජෛවාණු ලෙස හඳුන්වනවා. ඉන් හතර වෙන ජෛවාණුව තමයි නියුක්ලික් අම්ල කියන්නේ. එසේනම් අපි නියුක්ලික් අම්ල පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. නියුක්ලික් අම්ල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය වලින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපි ඉගෙනගත්ත කාබනික සංයෝග සමහරක් බහු අවයවක. ඉතින් නියුක්ලික් අම්ලත් බහු අවයවකයක්. මේක රේඛීය බහු අවයවකයක්. බහු අවයවකයක් නම් එයට තැනුම් ඒකකයක් තියෙනවා. නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකය වන්නේ නියුක්ලියෝටයිඩ්. මෙම නියුක්ලියෝටයිඩයක් තැනී ඇති සංඝටක තුනක් පවතිනවා. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩයක් නිර්මාණය වන කොටස් තුනක් පවතිනවා. අපි බලමු ඒ මොනවාද කියලා. පෙන්ටෝස් සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජනීය බස්ම. නැවත මම කියන්නම්, නියුක්ලික් අම්ලයක් නිර්මාණය වන සංඝටක තුනක් තියෙනවා. ඒ මොනවද කියලා බලමු අපි නැවත. පෙන්ටෝස් සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජනීය බස්ම. මෙන්න මේ නියුක්ලියෝටයිඩ් එකතු වෙලා හැදෙන නියුක්ලික් අම්ල වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. නියුක්ලික් අම්ල වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ මොනවාද? එකක් තමයි DNA. DNA අපි ආ ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය කියලා හඳුන්වනවා. ඒ වගේම දෙවැනි එකන තමයි RNA, රයිබෝ නියුක්ලික් අම්ලය. RNA රයිබෝ නියුක්ලික් අම්ලය. මෙන්න මේ එක් එක් නියුක්ලික් අම්ලවල ලක්ෂණ, ඒවායේ කාර්යයන් මොනවාදයි ආදරණීය දුවේ පුතේ අපි ඊළඟට විමසා බලමු. පළමුවෙන් DNA අණුව පිළිබඳ අපි සාකච්ඡා කරමු. DNA වල තැනුම් ඒකකය වන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. කවුද DNA වල තැනුම් ඒකකය වෙන්නේ? ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. DNA අණුවේ ව්‍යුහය මුල්වරට හඳුන්වා දෙන ලද්දේ වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයන් දෙදෙනා. මෙම හඳුන්වා දීම නිසා ඔවුන් නොබෙල් තාගයට පවා හිමිකම් කිව්වා. DNA අණුවේ මෙන්න මේ හඳුන්වා දීමේ ගෞරවය නිසා ඔවුන්ට හිම වන විදියට එම ආකෘතිය වොට්සන් ක්‍රික් ආකෘතිය ලෙස අපි නම් කරනවා. DNA අණුවේ දාම දෙකක් පවතිනවා. එම දාම දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටලා තියෙනවා. DNA අණුවේ දාම කීයක්ද? දෙකක් පවතිනවා. ඒ දාම දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට පවතිනවා. එම දාම නිර්මාණය වෙන්නේ අර නියුක්ලියෝටයිඩවල පෙන්ටෝස් සීනි කාණ්ඩයෙන් හා ෆොස්ෆේට් කාණ්ඩයෙන්. මෙම දාම දෙක එකිනෙක බැඳලා තියාගන්නේ න්‍යුක්ලියෝටයිඩයේ තියෙන බස්ම මගින්. මොන බස්මද? නයිට්‍රජිනීය බස්ම මගින්. එතකොට DNA අණුවේ නයිට්‍රජිනීය බස්ම වර්ග හතරක් පවතිනවා. අර දාම දෙක බැඳලා තියාගන්න නයිට්‍රජිනීය බස්ම වර්ග හතරක් පවතිනවා. අපි බලමු ඒ මොනවාද කියලා. එකක් තමයි ඇඩිනීන්, තයමීන්, ගුවනීන් හා සයිටොසීන් කියන බස්ම. මේ බස්ම එකිනෙක දාම දෙක බැඳගෙන මේ DNA අණුව පවත්වාගෙන යනවා. DNA අණුව දක්ෂිණාවර්ත ඇඹරුණු හේලික්ෂීය ව්‍යූහයක් ලෙස අපි හඳුන්වනවා. DNA අණුවේ ප්‍රධාන කෘත්‍ය වන්නේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේක්ෂණය කිරීම. ඔබ සමහර විට අසා ඇති දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට ගමන් කරනවා කියලා. එහෙනම් දැන් ඔයාලට මතක් වෙනවා ඇති දෙමව්පියන්ගේ ලක්ෂණ අප වෙත සම්ප්‍රේක්ෂණය කිරීමට මෙන්න මේ නියුක්ලික් අම්ලය, ඒ කියන්නේ DNA අණුව දායක වෙනවා කියලා. එහෙනම් අපි සාකච්ඡා කරේ නියුක්ලික් අම්ල වර්ගවල DNA අණුව පිළිබඳ. අපි බලමු දෙවන නියුක්ලික් අම්ලය. ඒ කියන්නේ RNA වල තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ්. අපි DNA වල තැනුම් එකේ කිව්වේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. RNA වල තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ්. DNA වලට සාපේක්ෂව RNA වල නියුක්ලියෝටයිඩ් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ DNA අණුවට සාපේක්ෂව RNA අණුවේ දිග අඩුයි. ඒ වගේම DNA අණුවේ තව විශේෂත් RNA අණුවේ තව විශේෂත්වයක් තියෙනවා. එයා තනි දාමයක් ලෙස තමයි සැකසিলা තියෙන්නේ. RNA වල අඩංගු අපි කිව්වා DNA වලත් නයිට්‍රජිනීය බස්ම වර්ග හතරක් තියෙනවා. RNA වලත් නයිට්‍රජිනීය බස්ම වර්ග හතරක් තියෙනවා. අපි බලමු RNA වල අඩංගු නයිට්‍රජිනීය බස්ම මොනවාද කියලා. ඇඩිනීන්, ගුවනීන්, සයිටොසීන්, යුරසීන්. DNA වල තිබුණු තයමීන් කියන බස්මයේ වෙනුවට RNA වල යුරසීල් කියන නයිට්‍රජිනීය බස්මය අඩංගු වෙනවා. එතනදී අපිට බස්ම වර්ග සම්පූර්ණයෙන්ම පහක් නියුක්ලික් අම්ල වල තියෙනවා. DNA වල තියෙනවා හතරක්. ඒන් තුනක් RNA වල තියෙනවා. අලුත් බස්මයක් ලෙස යුරසීල් කියන බස්මය RNA වල අඩංගු වෙනවා. දැන් බලමු අපි RNA වල ජීවී දේහය තුළ සිදු කරන, නැත්නම් ජීවීන්ගේ දේහයන් තුළ සිදු කරන කාර්ය කුමක්ද කියලා. RNA වල ප්‍රධාන කාර්යයක් වන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. RNA වල ප්‍රධාන කාර්යයක් වන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. මීට අමතරව වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න RNA වැදගත් වෙනවා. එතකොට ඔයාලා බලනවා ඇති DNA RNA දෙකම තියෙනම් කොහොමද RNA ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න කියලා. පුතේ අපි දන්නවා වෛරසයක ඔය නෂ්ටිකාම්ල වලින් තියෙන්නේ DNA හෝ RNA පමණයි. එහෙනම් DNA නැති RNA පමණක් තියෙන වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට මෙන්න මේ RNA වැදගත් වෙනවා. එහෙනම් අපි දැන් සාකච්ඡා කරා ප්‍රධාන නෂ්ටිකාම්ල වර්ග දෙකවන DNA හා RNA වල ලක්ෂණ. දැන් බලමු අපි නියුක්ලික් අම්ලවල පොදුවේ වැදගත්කම කුමක්ද කියලා. අපි වෙන වෙනම සාකච්ඡා කරා DNA RNA. දැන් නියුක්ලික් අම්ලවල වැදගත්කම. ජීවී ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වෙනවා නියුක්ලික් අම්ල. ඒතර අපිට DNA ගන්නත් පුළුවන්, අර වෛරස් වල RNA ගන්නත් පුළුවන්. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේක්ෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහාත් මෙන්න මේ නියුක්ලික් අම්ල වැදගත් වෙනවා. සෛලවල සිදුවන සියලුම ජීවක්‍රියා පාලනය කිරීම සඳහා නියුක්ලික් අම්ල වැදගත් වෙනවා. ඒ වගේම නියුක්ලික් අම්ල මගින් ඇතැම් වෛරස්වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර ගැනීමට වැදගත් වෙනවා. ඒ කියන්නේ RNA අපි ඉස්සෙල්ලත් එක සාකච්ඡා කරා. DNA අණුවේ විකෘති වලට භාජනය වීම නිසා එහි වෙනස් වීම සිදු වෙනවා. මෙම වෙනස් වීම ප්‍රභේදන හට ගන්න. ඒ කියන්නේ පරිණාමිකව ජීවීන්ට වැදගත් වෙනවා. එහෙනම් පුතේ අපි ওই සාකච්ඡා කරේ නියුක්ලික් අම්ලවල වැදගත්කම. නියුක්ලික් අම්ලවල වැදගත්කම්. දැන් ඔබ මේ වන විට ජීවයේ රසායනික පාඩමේ ප්‍රධාන ජීව අණු හතරම ඉගෙනගෙන තියෙනවා. අපි නැවත මතක් කරමු. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, නියුක්ලික් අම්ල. දැන් අපි මෙන්න මේ ප්‍රධාන ජීව අණු හතරේ තිබුණු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ඒ වගේම නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය හඳුනා ගන්න උත්සාහ කරමු. ඒ කියන්නේ ජීව අණු තුල තිබුණු මෙන්න මේ මූලද්‍රව්‍ය විද්‍යාගාරයේදී ඒවයි අඩංගු වේදයි තහවුරු කරගන්න ඕන. ඒ සඳහා අපිට ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්. එහිදී අපි කාබන් හඳුනා ගැනීමත් හයිඩ්‍රජන් ඔක්සිජන් හඳුනා ගැනීම සඳහා ජලය හඳුනා ගැනීමත් නයිට්‍රජන් හඳුනා ගැනීම සඳහා බයුරෙට් පරීක්ෂාවත් සිදු කරනවා. ඔබ බයුරෙට් පරීක්ෂාව කියන්නේ කුමක්ද කියලා ප්‍රෝටීන පාඩමේදී නැත්නම් ප්‍රෝටීන කියන ජීව අණුව තුලදී සාකච්ඡා කරලා තියෙනවා. එසේනම් අපි බලමු ජීව අණුවක ජලය අඩංගු වන්නේ කෙසේදයි පරීක්ෂා කරන්න. පුතේ ඔයාලයි පෙළපොත ඔයාලා ගාව තියෙනවා. ආහාරයේ සංඝටකයක් ලෙස ජලය අඩංගු බව හඳුනා ගැනීම. මම කිව්වා ජලය අඩංගු බව හඳුනා ගත්තොත් අපිට පුළුවන් ජීව අණුවේ හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙයි කියලා ඔප්පු කරන්න. අපි මේ සඳහා මස් එහෙම නැත්නම් බිත්තර කටු ශාක පත්‍රයක් වැනි ද්‍රව්‍ය අරගෙන කෝවක දමා තදින් රත් කරනවා. එසේ රත් කරන්නේ එයින් ජලය වාෂ්ප වන තුරු. මස් බිත්තර කටු සහ ශාක පත්‍ර වෙන වෙනම හොඳින් කෝවක දාලා රත් කරනවා. ඒවා වෙන වෙනම කෝවක දමා රත් කරනකොට ජලය ඉවත් වෙනවා. එම ඉවත්වන්නේ ජලයද කියලා අපි තහවුරු කරන්න ඕන. ඒ සඳහා මෙන්න මේ ආහාර කැබලි රත් කරනකොට ඉහලින් අපි වීදුරු තහඩුවක් අල්ලනවා. ඒ මත ද්‍රව බිඳු අපිට දක්නට ලැබෙනවා. එතකොට ඒව ද්‍රව බිඳු ජලයද කියලා තහවුරු කරන්න අපි මොකද කරන්නේ? එම ද්‍රව බිඳු ජලයද කියලා තහවුරු කරන්න අපි මොකද කරන්නේ? අපි ඒ ද්‍රව බිඳු මතට නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් හෝ නිර්ජලීය කොපර් සල්ෆේට් එකතු කරනවා. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් එකතු කරොත් ඒ නිල් වර්ණයේ සිට රෝස වර්ණයටත්, නිර්ජලීය කොපර් සල්ෆේට් එකතු කරොත් එය සුදු වර්ණයේ සිට නිල් වර්ණයටත් හැරෙනවා. එයින් අපිට තහවුරු වෙනවා අර වීදුරු කැබැල්ල මත එකතු වූ ද්‍රව බිඳු ජලය බව. එහෙනම් ජීව අණුවක ජලය අඩංගු වෙනවා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය ලෙස හයිඩ්‍රජන් හා ඔක්සිජන් අඩංගු වෙනවා. එහෙනම් අපි ඒකෙන් තහවුරු කරේ පුතේ කාබනික සංයෝග වල, ඒ කියන්නේ ජීව අණු වල හයිඩ්‍රජන් හා ඔක්සිජන් අඩංගු බව. අපි ඊළඟට උත්සාහ කරනවා ජීව අණුවක කාබන් අඩංගු බව තහවුරු කරගන්න. ජීව අණුවක කාබන් අඩංගු බව තහවුරු කරගන්න. බලමු අපි ඒ සඳහා සුදුසු ක්‍රියාකාරකමක් විස්තර කරන්න. නැත්නම් ඒ සඳහා ක්‍රියාකාරකමක් සිදු කරන්න. ඔයාලගේ පෙළ පොතේ අපිට මේ වගේ ක්‍රියාකාරකමක් ඒ සඳහා දීලා තියෙනවා. කෝව කිහිපයක්, නිවිති පත්‍ර, ඒ වගේම මාළු කැබැල්ලක්, කඩල වැනි ජෛවාණු එහෙම නැත්නම් කියන ආහාර ද්‍රව්‍ය අපි සපයා ගන්න ඕන. ඉහත සඳහන් කළ ආහාර සල්පය බැගින් කෝවක දමා තදින් රත් කරනවා. අවසානයේ ලැබෙන ඵලය, ඒ කියන්නේ අපි දන්නවා ඉතා අධිකව රත් කරාම, ගොඩාක් වේල රත් කරාම මේවා කළු පාටට ඉතිරි වෙනවා. මෙන්න මේ ඉතිරි වුණු කොටසක් අරගෙන අපි සුදු කඩදාසියක අතුල්වනවා. එවිට සුදු කඩදාසියද මොකද වෙන්නේ? ඔයාලා අත්දැකීමෙන් පවා දන්නවා එහි කළු පාට ඉරි ඇඳෙනවා. එහෙනම් මේ කළු පාට ඉරි මගින් අපිට තහවුරු වෙනවා මෙන්න මේ ජෛව අණු තුල. එහෙම නැත්නම් අපි ගත්ත මේ ආහාරමය සංඝටක තුල කාබන් අඩංගු බව. එහෙනම් පුතේ, අපි ක්‍රියාකාරකම් දෙකක් මගින් මූලද්‍රව්‍ය තුනක් හඳුනා ගත්තා. ජලය අඩංගුව කිව්වොත් හයිඩ්‍රජන් ඔක්සිජන්. අපි අධික ලෙස ආහාර කොටස් රත් කළා සුදු කඩදාසි ඉරි ඇඳීම තුලින් කාබන් අඩංගු බව තහවුරු කරගත්තා. එහෙනම් දැන් අපිට තවත් එක මූලද්‍රව්‍යයක් හඳුනා ගන්න තියෙනවා. ඒ තමයි නයිට්‍රජන්. බලමු අපි නයිට්‍රජන් හඳුනගන්නේ කොහොමද කියලා. ඔයාලා දන්න, ඔයාලා ඉගෙන ගන්න ප්‍රධාන ජෛව අණු හතරෙන් කාබෝහයිඩ්‍රේට්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන මූලද්‍රව්‍ය. ලිපිඩ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. හැබැයි ප්‍රෝටීනවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ඇතැම් විට සල්ප තියෙන්න පුළුවන්. නියුක්ලික්ගම් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා පොස්පරස් තියෙන. එහෙනම් අපේ ආහාරමය කොටස්වල නියුක්ලික් අම්ල නැහැ. එහෙනම් ආහාරමය කොටස් වලින් නයිට්‍රජන් තියෙන්නේ ප්‍රෝටීන වල පමණයි. එහෙනම් අපි කිසියම් ආහාරයක ප්‍රෝටීන අඩංගුවේ කියලා ඔප්පු කරනවා කියන්නේ එහි නයිට්‍රජන් අඩංගු බව අපිට තහවුරු වෙනවා. අපි බලමු මේ සඳහා මොන විදිය ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්ද කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා බිත්තර සුදු මදය. එහෙමත් නැත්නම් මාළු කැබැල්ල. අරගෙන අපි පරීක්ෂණාලයකට මෙන්න මේවයින් ද්‍රාවණ සල්පය බැගින් එකතු කර ගන්නවා. අපි දන්නවා බයෝරේට් පරීක්ෂාව කියන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒ සඳහා අපි ප්‍රතිකාරක රසායනික ද්‍රව්‍ය දෙකක් භාවිත කරනවා. බයෝරේට් පරීක්ෂාව සඳහා රසායනික ද්‍රව්‍ය දෙකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ වගේම කොපර් සල්පේ. අපි අර පරීක්ෂණයට ගත්ත බිත්තර ද්‍රාවණ, එහෙම නැත්නම් මාළු කැබැල්ලෙන් අපි සාදාගත් ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමපරිමාවක් එකතු කරලා කොපර් සල්ෆේට් බිඳු කීපයක් දාන්න. එතකොට මොකද වෙන්නේ? අපිට පේනවා කොපර් සල්ෆේට් බිඳු කීපය එකතු කරන විට ද්‍රාවණය දම් පැහැයට හැරෙනවා. ඒ කියන්නේ අර ආහාර ද්‍රව්‍යයේ ප්‍රෝටීන අඩංගු වෙනවා. ප්‍රෝටීන අඩංගුව කියන්නේ එහි නයිට්‍රජන් අඩංගු වෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි මේ සාකච්ඡා කළ ක්‍රියාකාරකම් තුන මගින් ජෛව අණුවල හයිඩ්‍රජන්, ඔක්සිජන් ජලය මගින් කාබන් අඩංගු බව, ඒ වගේම නයිට්‍රජන් අඩංගු බව අපි තහවුරු කරගත්තා. ඔබ ජීවයේ රසායනික පදනම පාඩමේ කාබනික සංයෝග, ඒ වගේම අකාබනික සංයෝග ඇති බව ඉගෙනගෙන තියෙනවා. එසේනම් අපේ මේ පාඩමේ මුල් කොටස වන කාබනික සංයෝග කියන්නේ මොනවද කියන එක අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. නමුත් මීට පෙර ඔබ ඉගෙනගෙන ඇති ප්‍රධාන ජෛව අණු තුනට අමතරව විටමින් කියන කාබනික සංයෝගයක් තියෙනවා. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් මගේ සූදානම අකාබනික සංයෝගයක් නැත්නම් අකාගමනික සංයෝග ගැන පැහැදිලි කිරීමක් කරන්න. අකාබනික සංයෝග ලෙස ඔබ පාඩම ආරම්භයේදී ඉගෙන ගන්නවා ජලය, වායු වර්ග, ඛනිජ ලවණ. ඉන් එක් මාතෘකාවක් මම අද පාඩමට තෝරගත්තා. ඒ තමයි ජලය. ඒතර ජලය කිව්වම අපිට අත්‍යවශ්‍යම දෙයක් බව ඔබ පොඩි පන්තියේ ඉඳලම ඒ වගේම අත්දැකීමෙන් දන්නා කරුණක්. ඒතර ජීවය ගොඩ නැගෙන්න ජලය මහඟු කාර්යයක් කරනවා. ඒ වගේම අපේ ශරීර බරින් නැත්නම් අපි කියන්නේ ජීවීන්ගේ ශරීර බරින් වැඩිපුරම අඩංගු වන අකාබනික සංයෝග වෙන්නේ ජලය. අකාබනික සංයෝගය වෙන්නේ ජලය. බොහෝ ජීවීන්ගේ ශරීර බරින් තුනෙන් එකක ප්‍රමාණයක් තුනෙන් දෙකක තුනෙන් කියද දෙකක ප්‍රමාණයක් ජලය අඩංගු වෙනවා. බොහෝ ජීවීන්ගේ කියන්නේ ශාක සතුන්ගේ ශරීර බරෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් ජලය අඩංගු වෙනවා. සජීවී පදාර්ථයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වන බව අපි හැමදාම ඉගෙනගෙන තියෙන කරුණක්. මෙන්න මේ ජලය සජීවී පදාර්ථයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන සාධකයක් බවට පත් උනේ කෙසේද? එහෙම වුණේ ජලයේ තියෙන සුවිශේෂී ගුණාංග හේතුවෙන්. එසේනම් අපි ජලයේ තියෙන සුවිශේෂී ගුණාංග මොනවාදැයි සාකච්ඡා කරමු. ජලය මෙතරම් වැදගත් වෙන්න අපිට ජලයේ ගුණාංග ඉගෙන ගත්තොත් එය ප්‍රයෝජනවත් වෙනවා. ජලයේ තියෙන සුවිශේෂී එක් ගුණාංගයක් තමයි ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය. දෙවැනි ගුණාංගය තමයි සිසිලකාරක ගුණය. සිසිලකාරක ගුණය. තුන්වැනි ගුණාංගය තමයි ජලයේ අධික සංසක්තිය ආශක්ති බල පැවතීම. සමහර විට පුතාලට මේ වචනේ නුහුරු වෙන්න පුළුවන්. අපි පහදගමු. ඒතර ජලයට අධික සංසක්ති සහ ආශක්ති බල පවතිනවා. ජලාණු අතර පවතින බලය අපි කියනවා සංශක්ති බලය. ජලාණු වෙනත් අණු සමග තියෙන බලයට අපි නමක් කියනවා ආශක්ති බලය. අපි බලමු ඊට පස්සේ මෙන්න මේ කියන ලක්ෂණ ජීවේ රසා පවත්වා ගන්න කෙසේ දායක වෙනවාද කියලා. අවසාන ලක්ෂණය. ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. එනම් පුතේ අපි කිව්වා ජලය කියන්නේ අපිට අත්‍යවශ්‍යම සංඝටකයක්. ඒ කියන්නේ මෙයා අකාබනික ද්‍රව්‍යයක්. ඒ වගේම අපේ ශරීර බරින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තියෙන අකාබනික සංයෝගය ජලය. අපි ජලයේ ලක්ෂණ ලෙස නැත්නම් ගුණාංග ලෙස ද්‍රාවක ගුණය, සිසිලකාරක ගුණය, ජලයේ අධික සංසක්තිය ආශක්ති බල, ඒ වගේම ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය සාකච්ඡා කරා. බලමු මේ එක එක ලක්ෂණ ජීවීන්ගේ ජීවය පවත්වා ගැනීමට කෙසේ දායක වෙනවාද කියා. ජීවීන්ගේ සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍ය සපයන්නේ ජලය. ද්‍රාවක ගුණයකට වැදගත් වෙනවා. ජීවීන්ගේ සියලුම බයිස්සයිලීය තරලවල ප්‍රධාන සංඝටකය ජලය. අපි දන්නවා අපි බයිස්ත්‍රාවිය ලෙස වාලා පොඩි පන්තියේ කටේ පන්තිය දී ඉගෙන ගන්නවා ශ්වසනයේදී. අපි ශ්වසන වායු පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් ජලය. ඒ වගේ මුත්‍රා ජලය එතන අන්තර්ගත වෙනවා. දහඩිය එතන ජලය අන්තර්ගත වෙනවා. එහෙනම් ජීවීන්ගේ සියලුම බයිස්සයිලීය ප්‍රධාන සංඝටකයක් ලෙස ජලය වැදගත් වෙනවා. ඊළඟට සත්‍යයන්ගේ බයිස්ත්‍රාවි ඵල සහ මල ද්‍රව්‍ය පිටකිරීම පහසු කරනවා ජලය මගින්. ජලයේ ඔක්සිජන් දියවි තිබීම හේතුවෙන් ජල ජීවීන්ගේ පැවැත්මට ජලය වැදගත් වෙනවා. ඒ කියන්නේ ජලයේ ද්‍රාවක ගුණය නිසා ජලයේ ඔක්සිජන් දිය වෙනවා. ජල ජීවීන් ජලයේ දිය වූ ඔක්සිජන් තමයි ප්‍රයෝජන ගන්න. එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ජලයේ පවතින ද්‍රාවක ගුණය. ඊළඟට දෙවනි ලක්ෂණය ජලයේ සිසිලකාරක ගුණය. ජලයේ විශිෂ්ටතාපදාරිතාව ඉහළ අගයක් ගන්නවා. ඒ කියන්නේ ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශකෙන් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ඉතා ඉහළයි. මේ හේතුවෙන් ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය වෙනස් වීම අනුව ඉක්මනින් ඉහළ පහළ යනවා. මෙය දේහ උෂ්ණත්වය වෙනස් වීමට බලපාන. හැබැයි අපේ ශරීරයේ ජලය තියෙන නිසා මේ උෂ්ණත්වයේ වෙනස් වීම පාලනය කරනවා. අපි ඒකට කියනවා උෂ්ණත්වය යාමනය කරනවා. එහෙනම් අපේ ශරීරයේ උෂ්ණත්ව පාලනයට උෂ්ණත්ව යාමනයට ජලය වැදගත් වෙනවා. ඒ කියන්නේ ජලයේ තියෙන මොන ගුණයද? සිසිරකාරක ගුණය. ජලයට අපි කිව්වා අධික සංශක්ති හා ආශක්ති ගුණයක් පවතිනවා. බලමු අපි ඒක අපේ ජීවී පැවැත්මට නැත්තම් දායක වෙන්නේ කෙසේද කියලා. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරන්නේ ජලය. ජලයේ පෝෂක ද්‍රව්‍ය, විටමින්, හෝමෝන ආදිය දියවෙලා රුධිරය ඔස්සේ පරිවහණය වෙනවා. අන්න එතකොට ජලාණු ජලාණු ඒ වගේම ජලාණු විවිධ අණු සමග සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ සංශක්ති හා ආශක්ති බල වැදගත් වෙනවා. උස්සාකයක සෛලම පටකය තුලින් මම කියන්න සූදානම් වුණේ ජලයේ සංශක්තිය ආශක්ති බල ජීවී පැවැත්මට කෙසේ දායක වන්නේද කියලා. අපි එකක් කතා කරා රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරන ජලය විවිධ පෝෂක ද්‍රව්‍ය, විටමින, හෝමෝන ආදිය පරිවහණය සඳහා මෙන්න මේ සංශක්ති ආශක්ති බල බලපානවා. උස සාකවල කඳන් තුලින් ජලය ඉහළට පරිවහණය කිරීමට ජලය දායක වෙනවා. මෙන්න මේ දායක වීම තුළ ජලයේ සංශක්ති ආශක්ති බල ඉවහල් වෙනවා. අපි අවසාන ජලයේ ලක්ෂණය ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ඔබ දන්නවා අයිස් කැටයක් වතුරට දැම්මොත් නැත්තම් ජලයට දැම්මොත් එය ජලයේ පාවෙනවා. එතකොට පුතේ අයිස් මිදෙන රටවල ජලාශවල ජලය මිදුනොත් ඒ අයිස් ඉහළට ගමන් කරනවා. එතකොට ඒ ජලාශවල පතුල ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒව පතුල තැන්පත් වුණා නම් ජීවීන් විනාශ වෙනවා. එහෙනම් මේ ජලය මිදීමේදී අසමාකාර ප්‍රසාරණය කියන්නේ පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. එතකොට ජීවීන්ගේ පැවැත්මට මේක දායක වෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරේ අකාබනික සංයෝගයක් වන ජීවී දේහය තුළ බහුල වඩංගු අකාබනික සංයෝගය වන ජලයේ ලක්ෂණ සහ එම ලක්ෂණ නැත්තම් ගුණ ඒවා කෙසේද ජීවීන්ගේ පැවැත්මට දායක වෙන්නේ කියලා. අපි මෙතෙක් සාකච්ඡා කර නියුක්ලික් අම්ල සහ ඒ කාබනික සංයෝගය සහ අකාබනික සංයෝගය ජලය පිළිබඳ ඔබ යම් අවබෝධයක් ලබා ගන්න ඇතැයි විශ්වාස කරනවා. එසේනම් අද දිනට මම සමු ගන්නවා නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන්. ස්තුතියි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.